ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් අපි එහෙමනම් සූදානම මේ වෙනකොට ලෝකයේ පුරාම අපිට වාර්තාවන ප්‍රධානතම කරුණු කීපය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න ලොව වටා විදෙස් විත්ති සමලෝචනයෙන්. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවය නියෝජනය කරමින් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් ඉන්නා මේ සාකච්ඡාවට එකතු වන්නට. අමල් අයබෝවන්. දැන් අපිට බොහෝ වෙලාවට අහන්නට ලැබුණේ මේ ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා එල්ල වෙනවනේ. නමුත් මේකේ මේ අනිත් පැත්ත දැන් සිද්ධ වෙලා තියෙනවා. මේකට සමගාමීව යන කාරණාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වෙනි සැසිවාරයේදී සිදු වුණා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මේක ටිකක් විශේෂිත කාරණාවක්. ශ්‍රී ලංකාව හවුල් වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වෙනි සැසිවාරයේදී මහා බ්‍රිතාන්‍යයේ සිදුවන මානව හිමිකම් කඩවීම හා සම්බන්ධව ගෙනාපු යෝජනාවකට සහයෝගීත්වය දක්වන්න. දැන් මේක අපි කියනවනේ අමල් මේ ටේබල් ටර්න්ස් කියලා. දැන් අනිත් පැත්තට තමයි කැරකෙන්නේ. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි ලංකාව මේ කාර්යාවලියට දායකත්වය ලබා දෙන්නේ? මොකක්ද මෙහි පසුපස තියෙන කතාන්තරය?
මෙතන දිරුක්ෂි චීනය තමයි යෝජනාවක් ගේන්නේ බ්‍රිතාන්‍යයට විරුද්ධව. චීනය ප්‍රකාශ කරනවා බ්‍රිතාන්‍ය දිගින් දිගටම වර්ණවාදය වර්ගවාදය පතුරවනවා, ඒ වගේම තමන්ගේ රටේ ඉන්න අනිකුත් පුරවැසියන්ට විදේශිකයන්ට අඩු සැලකිලි දක්වනවායි කියලා. ඔවුන් ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍ය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් දිගින් දිගටම කරනවා, එය හෙළා දැකිය යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහකට අසාමාන්‍ය අවස්ථාවක්. මොකද විශේෂයෙන්ම මේ බටහිර රටවල් තමයි අනෙකුත් රටවල් වලට මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා සාමාන්‍යයෙන් එල්ල කරන්නේ. නමුත් මෙතනදී මේ චීනය ගෙනපු යෝජනාව, ඒ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාවත් එකතු වෙලා තියෙනවා. මෙතන රටවල් බොහොම සුළු ප්‍රමාණයක්, 14ක් තමයි චීනයත් එක්ක මේ යෝජනාවට පක්ෂපාතිත්වය දැක්වුවේ. ඒ රටවල් අපි මොනවද කියලා බැලුවොත් විශේෂයෙන්ම උතුරු කොරියාව, ඉරානය, සිරියාව, රුසියාව, බොලීවියාව, බෙලරුස් සහ වෙනසුලා කියන රාජ්‍යයන් අතරට තමයි ශ්‍රී ලංකාවත් එකතු වුණේ. ඉතින් මෙතන දැන් විවේචනයක් මතුවලා තියෙනවා. ලෝකේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිපුරම විවේචන ලක්වෙච්ච රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙලා මේ යෝජනාව බ්‍රිතාන්‍යයට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයේ ගෙනාවයි කියලා.
අමල්, දැන් මේ මෙතනදී මේ 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 මොකක්ද බ්‍රිතාන්‍ය පාර්ශවයෙන් කඩවෙන මානව හිමිකම් කියලත් මූන් සඳහන් කිරීමක් කළා ඇති මේ යෝජනාවලිය. මොකක්ද ඒ පිළිබඳව වර්තාවන තොරතුරු?
දිනුක්ෂි, මෙතන මේ යෝජනාවෙන් කියන්නේ බ්‍රිතාන්‍ය වර්ගවාදය සහ වර්ණවාදය, විශේෂයෙන්ම කළු ජාතිකයන්ට අසාධාරණයක් වන විදිහට කටයුතු කරනවා කියන එක තමයි ගෙනල්ලා තියෙන මූලිකම චෝදනාව.
එතකොට දැන් ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් මේ සම්බන්ධව නිල ප්‍රකාශයක් හෝ දැනුම් දීමක් සිද්ධ කරලා තියෙනවද?
මෙතන ඇතර දිල්ලුක්ෂි ඉවැනි පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා රජයෙන් කළා නැහැ. නමුත් බොහෝ දෙනා ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේදී විවේචනය කරන්නේ විශේෂයෙන්ම මියන්මාරය සම්බන්ධයෙන්. එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ මියන්මාරේ දැන් සිදුවෙන ඒ හමුදා කුමන්ත්‍රණයෙන් පස්සේ ජනතාවට වෙන පීඩාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනාපුවාම ශ්‍රී ලංකාව ඒ අවස්ථාවේ නිහඬව ඉඳලා ඒ යෝජනාවට අනුකූලතාවය දක්වන්නේ ප්‍රමුඛ ප්‍රකාශ කළේ ඉන්නේ. තවත් බෞද්ධ රටක ජනතාවට වෙන අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කතා නොකර ඉඳලා, නමුත් මේ අවස්ථාවේදී චීනය සමග එකතු වීම ශ්‍රී ලංකාව තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්වලා තියෙනවා. රජය විසින් ඒ පිළිබඳ තාමත් පැහැදිලි කිරීමක් කරලා නැහැ.
අමල්, මේ ළඟට මේ ජපානයේ පැත්තෙන් තොරතුරු කිහිපයක් වාර්තා වෙනවා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව බොහොම සහයෝගීත්වයෙන් කටයුතු කරනවා චීනයත් සමග. ජපානයත් සමග මේ සහයෝගීත්වය බොහොම ප්‍රබලව කලින් තිබුණා. නමුත් පසුකාලීනව මේ යම් යම් ආයෝජන ව්‍යාපෘති සම්බන්ධව ඇතිවුණු යම් මතභේදකාරී තත්ත්ව හින්දා මේ ජපානයත් එක්ක පොඩ්ඩක් හිතන හොඳ වුණාදෝ කියලාත් හිතුණා පසුගිය කාලේ අපිට අහන්නට ලැබුණ තොරතුරුත් එක්ක. නමුත් දැන් ජපානයේ ඉදිරිපත් වෙලා තියෙනවා නේද මේ කොරෝනා එන්නත් සම්බන්ධව ලංකාවට උදව් උපකාර කරන්න.
ඔව් දිලුක්ෂි, ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා 106ක් ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද පළවෙනි මාත්‍රාව ලබාගත්තු 106ක පිරිසකට ඒ දෙවෙනි මාත්‍රාව නිසි කලට වේලාවට ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ශ්‍රී ලංකාවට මේ ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගන්නත බැරි වුණා. විශේෂයෙන්ම ඉන්දියාවේ මේ එන්නත නිෂ්පාදනය කරන සීරම් ඉන්ස්ටිටියුට් එක ඔවුන්ගේ පිටරටට යවන එක තහනම් කළා. මොකද ඉන්දියාව තුළ කොරෝනා වෛරසය සීග්‍රෙන් පැතිර යාම නිසා. දැන් ජපානය ඉදිරිපත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවට 114 මාරක විතර මාත්‍රා ප්‍රමාණයක් ලබා දෙන්නට. මේ මාත්‍රා ශ්‍රී ලංකාවට ලැබිච්ච ලොකුම ප්‍රධානය හැටියට හඳුන්වන්න පුළුවන්. චීනෙන් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාවට 112ක විතර වගේ සයිනෝෆාම් එන්නක්. නමුත් එක ත්‍යාගයක් හැටියට ලැබිච්ච වැඩිම ප්‍රමාණය හැටියට සලකන්න පුළුවන් මේ ජපානයෙන් ලැබිච්ච ඇස්ට්‍රාසෙනිකා ප්‍රමාණය. මේක ලැබෙන්නේ කෝවැක්ස් කියන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එන්නත් ලබා දීමේ ක්‍රමවේදයට අනුවයි. ඊට අමතරව ජපානයේ තවත් ඇමරිකන් ඩොලර් මිලියන 16.2ක විතර තවත් උපකරණ ප්‍රමාණයකුත් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙනවා. මේ එන්නත් කරනේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ තවදුරටත් කාර්යක්ෂමව කරගෙන යන්න සලහා.
ජපානය පිළිබඳව කතා බහ කරද්දී සමස්ත ලෝකීයම අවධානය ජපානය කෙරෙහි විශේෂයෙන් යොමු වෙලා තියෙන කාලයක් මේක. මොකද මේ පසුගිය වසරේදී පවත්වන්නට නියමිත වෙලා තිබුණු ඔලිම්පික් ක්‍රීඩාවලියේ කල් ගියා මේ වසරට. දැන් කොවිඩ් තර්ජන මැද්දේ වුවද විවිධ ආන්දෝලනාත්මක පසුබිම යටතේ ජපානය කෙසෝ සූදානම් වෙනවා ඔලිම්පික් ක්‍රීඩාවලිය ආරම්භ කරන්න. හරියටම ලැබෙන සිකුරාදා ඔලිම්පික් ආරම්භ වන්නට නියමිතයි. නමුත් මේ කොරෝනා තර්ජනයක් පිළිබඳව වාර්තා වෙනවා. ලෝකීය අවධානයේ දෙසට යොමු වෙනවා. අපි කැමති වැඩිදුරටතර දැනගන්න.
දිල්රුක්ෂ දේවනකොට ජපානය කොරෝනා හදිසි අවස්ථාවක් කියලා ප්‍රකාශයට පත් කළ තියෙනවා. මේ හදිසි අවස්ථාවක් කියලා ප්‍රකාශයට පත් කිරීමත් එක්කල වෙච්ච ප්‍රධානම කාරණාව තමයි මේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට කිසිම ප්‍රේක්ෂකයෙකුට සහභාගී වන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. මීට කලින් ඔවුන් තීන්දුව කළා තියෙනවා 10,000ක විතර ප්‍රේක්ෂකයන් පිරිසකට එක ක්‍රීඩාංගණයකට පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා කියලා. නමුත් දැන් මේ හදිසි අවස්ථාව යටතේ ඒ ප්‍රේක්ෂකයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කළා තියෙනවා. මේ වෙනකොට විශේෂයෙන්ම බ්‍රසීලයේ ඔලිම්පික් ජූඩෝ කණ්ඩායම නතර වෙන හෝටලේ සේවකයන් 8 දෙනෙක් කොරෝනා වෛරසය වැළඳුණයි කියලා දැන් සොයාගෙන තියෙනවා. ඉතින් ඒ සොයාගැනීමත් එක්කල ඒක තවත් වැඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ටෝකියෝ ඔලිම්පික් සංවිධායකවරුන්ට. මොකද මේ හෝටල් වල සේවකයන්ට මේ වගේ පැතුරුණුම් ඒක ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට බාධාවක් වෙන්න පුළුවන් නිසා. නමුත් ඔවුන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා ඒ රෝගී තත්ත්වයට පත්වෙච්ච පිරිස වෙන් කරලා තියෙනවා. බ්‍රසීලයේ ඒ ජූඩෝ කණ්ඩායම කිසිම අවස්ථාවක මේ රෝගී තත්ත්වයට පත්වෙච්ච ජපාන ජාතිකයන් සමග මූණට මූණ හමුුණේ නැtei කියලා. නමුත් කොරෝනා වෛරස සම්බන්ධයෙන් තියෙන ඒ දැඩි සීමා තවත් උත්සන්න කළා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ.
ටිකක් අවාසනාවන්ත තොරතුරක් තමයි යුරෝපයේ පැත්තෙන් අපිට වාර්තා වන්නේ. බටහිර යුරෝපයට බලපාලා තියෙන මේ කුණාටු සහිත කාලගුණ තත්ත්වය නිසා මේ අයහපත් කාලගුණේ හේතුවෙන් ඇතිවලා තියෙන ආපදා සහ මරණ පිළිබඳව වාර්තා වෙනවා. ඒ අතරිනුත් ජර්මනිය සහ බෙල්ජියම විශේෂයි. මොනවද අමලේ පැත්තෙන් අපිට මේ වෙනකොට දැනගන්නට තියෙන කාරණා?
දිලක්ෂණේ අපි කියනවා මේ ක්ලයිමට් චේන්ජ් එක නැත්තම් ලෝකේ කාලගුණය වෙනස් වීම නිසා මේ විදිහට අසාමාන්‍ය වැසි බටහිර යුරෝපයේ රටවල් කිහිපයකට ඇදහැරිලා තිබුණා. විශේෂයෙන්ම ජර්මනිය සහ බෙල්ජියමට තමයි වැඩියෙන්ම හානි සිද්ධ වෙලා තියෙන්නේ. දැනට වාර්තා වෙන විදිහට ජර්මනියේ පමණක් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා තියෙනවා මේ අසාමාන්‍ය වැසි නිසා. මේ ගංවතුර තත්ත්වය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච දරුණුතම ගංවතුරයි කියලා හඳුන්වනවා. ඒ එක්කම බෙල්ජියමෙත් මේ වෙනකොට 10 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ අතරම දැන් අපි දන්නවා ගංගා ඇල වේලි සම්බන්ධයෙන් ඒවායේ වතුර පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛතනක් අරන් තියෙන නෙදර්ලන්තයට ඔවුන්ටත් මේ අවස්ථාවේදී බැරි වෙලා තියෙනවා මේ ගංවතුර තත්ත්වය පාලනය කරගන්න. ඉතින් මේ බටහිර යුරෝපයේ ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් කියන ඒ රටවල් වල මේ වෙනකොට ඒ දැඩි ගංවතුර තත්ත්වය උග්‍ර වෙමින් තියෙනවා. ඉතින් මේ වෙනකොට ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් ඇත්තරම ඇමරිකාවේ සංචාරයක් අතරතුරේ තමයි මේ ස්වාභාවික විවසනය සිද්ධ වුණේ. ඉතින් ජර්මනිය බොහොම දැඩි පරිශ්‍රමයක් ගන්නවා මේ ඇති වෙලා තියෙන ආපදා තත්ත්වෙන් තමන්ගේ ජනතාව මුදවා ගන්න. නමුත් මරණ සංඛ්‍යාවත් ඒ වගේම මේකෙන් විපතටපත් වෙච්ච සංඛ්‍යාවත් තවත් ඉහළයි කියලා මේ වෙනකොට අවධාරණය කරලා තියෙනවා.
අපේ අද අවසාන අවධානය යොමුවන්නේ අෆ්ගනිස්ථානය කෙරෙහි. අෆ්ගනිස්ථානයේ මේ තලිබාන් කැරලි හේතුවෙන්, යුදමය වාතාවරණය හේතුවෙන්, ගැටුම් හේතුවෙන් මේ වෙනකොට අපි දන්නවා නේටෝ සහ ඇමරිකානු ආරක්ෂක බට කණ්ඩායම් ඉන්නවා. ඔස්ට්‍රේලියාවත් ඒකේ පාර්ශවයක්. මෙතනදී මේ පසුගිය කාල වකවානුවේදී ඔස්ට්‍රේලියාවෙත් බහුල වශයෙන් කතාබහට ලක්වුණු කාරණාවක් කෙරෙහි දැන් මේ වෙනකොට පුළුල් ජාත්‍යන්තර අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ තමයි දැන් ඔස්ට්‍රේලියාව පුරා දේශීය කාරණාවක් විදිහට සාකච්ඡාවට ලක්වුණා. මේ අෆ්ගනිස්ථානයේ රැඳී සිටිය ඔස්ට්‍රේලියානු හමුදා කණ්ඩායම් වලට පරිවර්තන සේවාව ලබා දුන්න අෆ්ගනිස්ථාන වැසියන්ට මේ වෙනකොට තලිබාන් කණ්ඩායම් මගින්, ඒ කැරලි කණ්ඩායම් මගින් ජීවිත තර්ජනය වෙලා තියෙනවා. ඉතින් මේ පිරිසට මේ ආරක්ෂක වාතාවරණය ඔස්ට්‍රේලියාව මගින් සපයා දෙන්නට ඕනි කියන කාරණාව. ඒ නිසා මේ ප්‍රොටෙක්ෂන් වීසා මගින්, දේශපාලන රැකවරණ වීසා මගින් ඔවුන් මෙරටට ගෙන්වා ගත යුතුයි කියන කාරණාව පුළුල්ව පසුගිය කාල වකවානුවේදී ඔස්ට්‍රේලියාව පුරා සාකච්ඡා වුණා. දැන් මේකට ජාත්‍යන්තර ස්වරූපයක් ලැබිලා තියෙනවා. අනෙකුත් රටවලුත් මේ කෙරෙහි අවධානය යොමු කරමින් තියෙන්නේ මේ දරුණු තත්වය නිසා. අපි කැමති ඒ සම්බන්ධව වැඩිතරතරතුර අෆ්ගනිස්ථානයේ පැත්තෙන් කොහොමද මේ වෙනකොට ආරංචි වෙන්නේ කියලා දැනගන්න.
දිදුක්ෂ, ඇත්තටම මේ අෆ්ගනිස්ථානයේ තලිබාන් වරුන් සහ රජය අතර ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිව සාම සාකච්ඡා මේ වෙනකොට පවත්වාගෙන යනවා. නමුත් ඒ සාකච්ඡා යන අතරතුරේම තලිබාන් වරු ඔවුන්ගේ යුදමය ක්‍රියාදාමයන් උත්සන්න කරලා තියෙනවා. විශේෂයෙන්ම අෆ්ගන් රජයේ හමුදාවන්ට එරෙහිව කරන ඒ සටන් තවත් තීව්‍ර කරලා බොහෝ නගර දැන් අත්පත් කර ගැනීම වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇමරිකානු හමුදාව අෆ්ගනිස්ථානයෙන් සැප්තැම්බර් මාසයේ මැද වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවායි කියලා ප්‍රකාශ කිරීමත් එක්කලා තමයි තලිබාන් වරුන් මේ ඔවුන්ගේ අෆ්ගන් රජයට විරුද්ධ ඒ යුදමය පියවරවල් උත්සන්න කරලා තියෙන්නේ. ඉතින් ඒ වටපිටාවක් තුළ විශේෂයෙන්ම ඇමරිකන් හමුදාව අෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් එක්කලා ඇමරිකන් හමුදාවට සහාය ලබා දුන්නු අෆ්ගන් ජනතාව, අෆ්ගන් සාමාන්‍ය පුරවැසියන්, ඒ එක්කම ඔබ කලින් කිව්වා වගේ පරිවර්තන සේවා වගේ දේවල් ලබා දුන්නු අෆ්ගන් ජාතිකයන්, ඔවුන්ගේ ජීවිතවලට එල්ලල බලා තියෙන තර්ජනයත් එක්කලා ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා ඇමරිකාවට ඔවුන්වත් අරගෙන යන්නයි කියලා. දැන් මේ වෙනකොට ඇමරිකන් බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා අෆ්ගන් භාෂා පරිවර්තකවරු 20,000ක් පමණ මේ වෙනකොට ඉල්ලුම් කරලා තියෙනවා කියලා, ඔවුන්වත් රටින් ඉවත් කරගන්න කියලා ඇමරිකන් හමුදාව ඉවත් වෙන අවස්ථාවේදී. මේ අනුව දැන් ඇමරිකාව පිළි අරගෙන තියෙන ඔවුන් ඒ සඳහා යොමු වෙනයි කියලා. මේ 20,000ක අෆ්ගන් ජාතිකයන් අතර ඔවුන්ගේ යැපෙන්නන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය 100,000ක් විතර මේ විදිහට අෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්න වෙයි කියලා. ඒ ඉවත් කරගැනීමේ කටයුත්ත මේ මාසයේ අවසාන වෙන්න කලින් පටන් ගන්නවා කියලත් ප්‍රකාශ කරලා තියෙනවා. මොකද දැන් දිගින් දිගටම අෆ්ගනිස්ථානයේ තියෙන මේ යුදමය තත්ත්වය නරකතට හැරෙමින් දිනපතාම අෆ්ගන් රාජ්‍යයේ හමුදාවන් වලට පසුබැසීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද තලිබාන් වරුන් ඇමරිකන් හමුදාව ඉවත් වෙන නිසා ඔවුන් හමුදා මෙහෙයුම් තවත් තීව්‍ර කරලා තියෙනවා.
බොහොම ස්තුතියි අමල්. මේ සතියේදීත් ලෝකයේ ප්‍රමුඛතම කාරණා හෙළිදරව් කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට, අපි එහෙමනම් ලැබෙන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දෘෂ්ටි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.